ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්. අද ලෝවටා විදෙස්විත්ති සමාලෝචනය අපි ආරම්භ කරන්නට සූදානම් වන්නේ ඇමරිකාවේ 47 වෙනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පවත්වුණේ මැතිවරණයේ සුවිශේෂතා පිළිබඳව කතා බහ කරමින් සහ ලෝකයේ බලවත්ම රාජ්‍ය විදිහට සැලකෙන ඇමරිකාවේ මෙවර මැතිවරණයේදී ඇත්තට මොකක්ද වුනේ කියලා විශේෂයෙන්ම මේ ප්‍රතිඵලය ටිකක් පැහැදිලි කර ගැනීම සහ ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සිදුවුණු යලි ආගමනය තුළින් ලෝක දේශපාලනයට මේ තත්ත්වය කොයි ආකාරයකින් බලපාවිද කියලා මේ ඡන්ද ප්‍රතිඵලය කියවා ගැනීමත් සමග. ඇත්තටම මේ සතිය පුරාම ලෝකයේ සිදුවීම් දිහා බලනකොටත් අපිට ප්‍රමුඛතම සිදුවීම සහ මේ වෙනත් සිදුවීම් ඇත්තටම එතරම් අවධානයට ලක් නොවුණු සතියක් විදිහටත් මේ සතිය හඳුන්වන්නට පුළුවන්. ඉතින් අපි පුරුදු විදිහට අද ලෝවටා විදේශවිත්ති සමාලෝචනයේ ලෝකයේ ප්‍රධානතම සිදුවීම් හතර කතා බහ කරනවා වෙනුවට ඇමරිකානු ඡන්ද ප්‍රතිඵලය පිළිබඳව ටිකක් විමර්ශනාත්මකව කතා බහ කරන්නට හිතුවා. පුරුදු විදිහට අපිත් එක්ක මේ කතාවට සම්බන්ධ වෙනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අමල්, මේ ඇමරිකානු ඡන්ද ක්‍රමය ටිකක් සංකීර්ණ ක්‍රමයක්. අපි සාමාන්‍යයෙන් කාටත් තේරෙන විදිහට පැහැදිලි කළොත් එහෙම ඇමරිකාවේ තියෙන ප්‍රාන්ත 50ට අදාළව එහි තියෙන ජන අනුපාතයට අනුකූලව ඡන්ද නියෝජිතයන් තෝරගන්නවා. මේ නියෝජිත සංඛ්‍යාවට ලබා දෙන ඡන්ද ප්‍රමාණය අනුව තමයි ඒ එක් එක් ප්‍රාන්තවලට අදාළ ඒ ඡන්ද නියෝජිත සංඛ්‍යාවේ ජයග්‍රහණයට අනුකූලව තමයි මේ ප්‍රධාන පක්ෂ දෙකෙහි අපේක්ෂකවරුන්ගේ ජයග්‍රහණය තහවුරුවන්නේ. දැන් එහෙම බැලුවාම ඡන්ද නියෝජිත සංඛ්‍යාව අතින් වැඩි ප්‍රමාණයක හිමිකම් කියන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වුණා. 294ක ජය ඔහු මේ වෙනකොට තහවුරු කරගෙන තියෙනවා. මේ වෙනකොට ලැබෙන වාර්තා අනුව ඡන්ද නියෝජිත සංඛ්‍යාව 223ක් විදිහට ඩෙමොක්‍රටික් අපේක්ෂිකාව කමලා හැරිස් ලබාගෙන තියෙනවා. දැන් මේ ඡන්ද ප්‍රතිඵලය ටිකක් අපි විමර්ශනාත්මකව බැලුවොත් අමල්, දෙපාර්ශවයෙන්ම ප්‍රබල ඡන්ද පොරොන්දු ඉදිරිපත් වුණා. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ප්‍රමුඛ වශයෙන් බලපාපු ඔහුගේ ප්‍රතිපත්ති මොනවද කියලත් අපි ටිකක් කතා බහ කරමු. මොනවද මුලින්ම ඉදිරියෙන්ම තිබුණු ප්‍රතිපත්ති?
ඔව්, දිලෘක්ෂි, මුලින්ම ඔහු සාකච්ඡා කළේ ආර්ථිකය. ඔහු ප්‍රකාශ කළේ රටේ උද්ධමනය වැඩි වෙලා තියෙනවා, ඒ වගේම ජනතාවට එදිනෙදා බඩු භාණ්ඩවල මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒවා අඩු කරන්න ඔහු ක්ෂණිකයෙන් කටයුතු කරනවා කියලා. විශේෂයෙන්ම චීනය වගේ රටවල් වලින් තමන්ගේ රටට එවන භාණ්ඩ වලට වැඩි තීරුබද්දක් දාලා ඇමරිකාවේ කර්මාන්ත නැවත නගා සිටවනවා කියලත් ඔහු පොරොන්දු වුණා. ඒකම නීති විරෝධී සංක්‍රමණිකයන් රටට ඇතුල් වීමත් ඔහු වහාම නතර කරනවා කියලා ස්ථාන කරා. ඔහු සඳහන් කරේ මාසයකට ලක්ෂයකට අධික පිරිසක් නීති විරෝධී ලෙස ඇමරිකාවට ඇතුල් වෙනවා. ඉතින් එය නතර කරන්න ඔහු කටයුතු කරනවා කියලා. තුන්වෙනි කාරණාව තමයි ඔහු යුද්ධය, දැනට ලෝකේ ඇති වෙලා තියෙන මේ යුදමය තත්ත්වයන් දෙකක්, යුක්‍රේන් සහ අධිපරදක යුද්ධය. ඔහු සඳහන් කරා මේ යුද්ධ දෙකම ඔහු ජයග්‍රහණය කරොත් තමන්ගේ දිවුරුම් දීමේ උත්සවයට කලින්, ඒ කියන්නේ ජනවාරි මාසේ, එන අවුරුද්ද ජනවාරි මාසේ 20 වෙනිදාට කලින් ඔහු මේ යුද්ධ දෙකම නතර කරන්නට කටයුතු කරනවායි කියලා. ඉතින් එය තුලින් ඇමරිකාවට විශාල මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියන කාරණාවත් ඌ සඳහන් කළා. මොකද මේ යුද්ධ දෙක සඳහාම ඇමරිකාව ඍජුව හෝ වක්‍රව අති විශාල ධනස්කන්ධයක් වැය කරලා තියෙනවා, වැය කරමින් ඉන්නවා. එය නතර කිරීම තුලින් පමණක්ම ඔහු සඳහන් කළා ඔහුට ඇමරිකාව තුල බලශක්තිවල මිල, ඒ වගේම එදිනෙදා ප්‍රවාහන සම්බන්ධයෙන් තියෙන වියදම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්නට හැකි වෙයි කියලා. ඉතින් මේක ප්‍රබල සාධකයක් වෙච්ච බව තමයි මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ.
හොඳයි, මම ඊළඟට කතා බහ කරන්න කැමති මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට තිබුණු චෝදනත් එක්ක බැලුවම ඔහු කොහොමද මේ ජයග්‍රහණය ලබා ගත්තේ කියලා. මොකද අපි දන්නවා මල්, අපිත් සෑහෙන කාලයක් තිස්සේ කතා බහ කළා, ඔහු රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා විදිහට යලිත් නම් කිරීමම ලොකු අභියෝගයක් බවට පත් වුණා. එතැන් සිට දීර්ඝව ඔහුට මුහුණ දෙන්නට සිදු වුණා ඔහුට නීතිමය වශයෙන් එල්ල වුණු චෝදනාවලට. අපි දන්නවා අර නිල් චිත්‍රපට නිලිය ස්ටෝමි ඩැනියල්ට ලබා දුන්න මුදල් සම්බන්ධව ලොකු චෝදනාවක් එල්ල වුණා. ඒ වගේම පසුගිය මැතිවරණයේදී පරාජයට පත්වීමත් එක්ක ඔහුගේ අනුගාමිකයින් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීම ඔහු ඊට අනුබල දුන්නා කියලා ඒ පිළිබඳව සාපරාධී චෝදනාවක් ඔහුට එල්ල වුණා. මේ වගේ නොයෙකුත් සාපරාධී චෝදනා නඩු ඔහු වෙත ගොනු වුණා. ඒ මැද්දේ ඩොනල්ඩ් ට්‍රම්ප් කෙසේ හෝ නැවත වතාවක් ජයග්‍රහණය කළා. මේක සුවිශේෂී අවස්ථාවක්. දැන් එහෙමනම් ඔහුට එල්ල වුණු ඒ සාපරාධී චෝදනාවලට මොනවා වෙයිද? ඇමරිකානු නීතිය අනුව කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ?
ඔව් දිලුක්ෂි, දැන් ගිය මාසේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ඔබ සඳහන් කරපු ස්ටෝමි ඩැනියල් සම්බන්ධයෙන් ඒ නඩුවේ ඔහු වරදකරු කරලා ඉවරයි. නමුත් ඔහුට දඬුවම් පැමිණවීම නොවැම්බර් මාසයේ 26 වෙනිදාන් පස්සේ කරනවායි කියලා අධිකරණයේ තීන්දුව කළා. ඒ නඩුව අතම නඩුව අවසානයි. නමුත් ඔහුට දඬුවම් දීම පසෙක තබලා තිබුණා. ඒ ස්ටෝමි ඩැනියල් නඩුවේදී ඔහුට එල්ල කරපු චෝදනාව තමයි ඔහු ඩොලර් 1,30,000ක් මේ කාන්තාවට ලබා දුන්නා. ඒ වෙනුවෙන් ඇය ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සම්බන්ධය පිළිබඳව ප්‍රකාශ නොකර ඉන්නට, එහෙම නැත්නම් ඇයගේ කට වහන්නට තමයි මේ මුදල් ලබා දුන්නේ. ඉතින් ඒ මුදල් ගෙවීම තමන්ගේ ඒ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල කොටසක් හැටියට වැරදි ලෙස සඳහන් කිරීම තමයි ඔහුට එල්ලවලා තිබිච්ච චෝදනාව. ඉතින් ඒ චෝදනාව ඔප්පු වීමත් එක්කම තමයි ඔහු වරදකරු කරලා ඔහුට දැන් දඬුවම් කරන්න නියමිතව තියෙන්නේ මේ මාසේ 26 වෙනිදා. නමුත් මේ නඩු ඒකම මීට කලින් 20/20 ජනාධිපතිවරණයෙන් පස්සේ ඔහු ඒ ප්‍රතිඵලය වෙනස් කිරීමට උත්සාහයක් දරුවයි කියලා චෝදනාවක් තිබුණා. ඒ එක්කම කැපිටල්, එහෙම නැත්නම් ඇමරිකාවේ පාර්ලිමේන්තුවට කණ්ඩායමක් කැඳවලා ප්‍රචණ්ඩත්වයට ජනතාව දිරිගැන්වුවා, එහෙම නැත්නම් ඔවුන් යොමු කළා කියන චෝදනාව සම්බන්ධිනුත් ඔහුට මේ වෙනකොට ඒ නඩු විභාග වෙමින් පවතිනවා. ඉතින් ඒ නඩු දැන් ඉදිරියට ගෙන යන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. දැනට වාර්තා වෙන විදිහට ඔහු එන අවුරුද්ද ජනවාරි 20 වෙනිදා ධූරයේ දිවුරුම් දුන්නට පස්සේ ඔහු සම්බන්ධයෙන් මේ නඩු ඉදිරියට ගෙන යන්නට බැරි වෙනවා. ඉතින් දැනටමත් වාර්තා වෙන විදිහට ඇමරිකාවේ අධිකරණ බලධාරීන් මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නවයි කියලා. කොහොමද මේ නඩු සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාත්මක වෙන නඩු පසෙක තබන්නේ කොහොමද කියන කාරණාව ගැන, විශේෂයෙන්ම මේ නොවැම්බර් මාසේ 26 වෙනිදා ඔහුට දඬුවම් දෙනවද නැද්ද කියන කාරණාවත් ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔහුට මුක්තිය ලැබෙන්නේ එන අවුරුද්දේ ජනවාරි අග වෙනකොට. නමුත් තවමත් හැකියාවක් තියෙනවා ඇමරිකාවේ අධිකරණයකට ස්ටෝමි ඩැනියල් නඩුව සම්බන්ධයෙන් ඔහුට සිර දඬුවමක් ලබා දෙන්නට. නමුත් එය ඒ ආකාරයෙන් වෙයිද කියන ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. ඔහුගේ නීතිඥයන් මේ වෙනකොට ඉල්ලීම් කරලා, දැනටමත් ඉල්ලීම් කරලා තියෙනවා. ඔහු දැන් ජනාධිපතිවරණය දිනපු නිසා ඔහුට එරෙහිව තියෙන දඬුවම් පැමිණවීම අත්හිටවන්න, එහෙමත් නැත්නම් ඔහුට අත්හිට වූ සිර දඬුවමක් ලබා දෙන්න. මොකද ඔහු ජනාධිපති වුණාට පස්සේ ඔහුට දඬුවම් කරන්නටත් බෑ. ඒකම ඔහුට විරුද්ධව කිසිම නඩු නිමිත්තක් පවත්වාගෙන යන්නටත් බෑ කියන කාරණාව අනුව.
හොඳයි, මීළඟට අපි මේ ප්‍රතිවාදියා කමලා හැරිස් පිළිබඳව ටිකක් කතා බහ කරමු. ඇත්තටම කමලා හැරිස් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුණු අවස්ථාවකදී ප්‍රතිවිරුද්ධ පැත්තේ හිටපු දෙවන කාන්තාව. පළවෙනි කාන්තාව බවට පත් වුණේ හිලරි ක්ලින්ටන් මීට කලින්. මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කිත් මං හිතන්නේ යම් විශේෂත්වයක් තියෙනවද කොහෙදාමල්? මොකද ඔහු ජනාධිපතිවරණයකට ඉල්ලන හැම අවස්ථාවකදීම ප්‍රතිවාදියා බවට පත් වෙන්නේ කාන්තාවක්. නමුත් මේ කිසිම අවස්ථාවකදී මේ කාන්තාවන්ට ජයග්‍රහණය කරන්නට හැකියාවක් ලැබෙන්නෙත් නැහැ. බොහෝ දෙනෙක් බලාගෙන හිටියේ හිලරි ක්ලින්ටන්ට ඇමරිකාවේ පළවෙනි රාජ්‍ය නායිකාව බවට පත් වෙන්නට හැකියාවක් ලැබෙවිද කියලා. ඒක බැරුණාම බොහෝ දෙනෙක් බලාපොරොත්තු තියාගත්තේ එහෙනම් කමලා හැරිස් මේ වාර්තාව පිහිටුවයි කියලා. එයත් නිෂ්ප්‍රභ වෙලා ගියා කෙසේ හෝ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ජයග්‍රහණයත් එක්ක. කමලා හැරිසුත් සෑහෙන කරට කර තරගයක් ලබා දුන්නා කියලා තමයි පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලින් බොහෝ විට ප්‍රකාශ කෙරුණේ. හැබැයි කමලා හැරිස්ගේ පරාජයටත් යම් යම් හේතු බලපාලා තියෙනවා. මම කැමති ටිකක් ඒ පිළිබඳව කතා බහ කරන්නම්. මොනවද කමලා හැරිස්ගේ පරාජයට බලපාපු ප්‍රධාන හේතු?
දිල්රුක්ෂි, මෙතන ඔබ සඳහන් කළ මේ කාන්තාවන් සම්බන්ධයෙන්, කාන්තාවක් මේ විදිහට ඉදිරිපත් වෙලා ඇමරිකාවට ප්‍රථම වතාවට කාන්තා ජනාධිපතිවරණියක් ඇති වෙයි කියන ඒ බලාපොරොත්තුවෙන් කාන්තාවන් කමලා හැරිස්ට ඡන්දය දෙයි කියන බලාපොරොත්තුවක් කමලා හැරිස්ගේ මැතිවරණ කණ්ඩායමට බොහොම ප්‍රබලව තිබුණා. ඉතින් මැතිවරණ ප්‍රතිඵලෙන් පස්සේ පෙනී යන විදිහට ජෝ බයිඩන් ජනාධිපතිවරයා ලබාගත්තු කාන්තා ප්‍රතිශතයටත් වඩා අඩු ප්‍රමාණයක් කමලා හැරිස් ලබා ගත්තයි කියලා තමයි දැනට සඳහන් වෙලා තියෙන්නේ. බොහෝ ස්ථානවලදී ජෝ බයිඩන් 16%ක් ලබාගත්තු කාන්තා ඡන්ද ප්‍රතිශතය කමලා හැරිස්ට 8%ක් දක්වා, يعني භාගයට භාගයක් අඩු වෙච්ච අවස්ථාවක් හැටියට තමයි මේ මැතිවරණය සඳහන් වෙන්නේ. දැන් මේ මැතිවරණයෙන් පස්සේ තමයි මේ ගැන කරුණු අනාවරණය වෙන්නේ. විශේෂයෙන්ම ඇමරිකාවේ පවුල්වල මේ සුපර් මාකට් එකට ගිහිල්ලා ගෙදරට අවශ්‍ය අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවල වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ කාන්තාවන්. ඉතින් ඔවුන්ට තමයි මේ ජීවන වියදම ඉහළ යාම, විශේෂම උද්ධමනය, පහුගිය අවුරුදු කිහිපෙම බයිඩන් ජනාධිපතිවරයාගේ කාලය තුළම අතරම ඇමරිකාවේ පමණක් නෙමෙයි ලෝකයේ අනෙකුත් රටවල් වලටත් උද්ධමනය බොහොම දැඩි ලෙස බලපාලා තිබුණා. ඉතින් ඒකෙන් වැඩිම පීඩාවට පත්වෙලා තිබුණේ ඇමරිකාවේ පවුල් ඒකක බොහෝ පාලනය කරන කාන්තාවන්. ඉතින් මෙතනදී කමලා හැරිස්ට අපොහොසත් වෙලා තිබුණා තමන් ජෝ බයිඩන් යන මග නොයා වෙනත් ආකාරයකට රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න යොමු වෙනවායි කියන පණිවිඩය ඇයට දී ගන්න බැරි වුණාදෝ කියන ඒ සැකය දැන් මතුවෙලා තියෙනවා මැතිවරණ ප්‍රතිඵල දිහා බලුවෙන් පස්සේ. විශේෂ ඒකම ඇයගේ මැතිවරණ ප්‍රචාරණ රැලිවලදී ඇය උත්සාහ කරා කාන්තාවන්ට පණිවිඩයක් දෙන්න, තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ට බලපෑමක් කළ රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය දෙන්න කියලා කිව්වත් ඡන්ද පොලට ගිහිල්ලා තමන්ගේ ඡන්දය කමලා හැරිස්ට දෙන්න ඒ පිළි ඒක රහස්‍ය ඡන්දයක් නිසා. ඒ නිසා මේ රහස් ඡන්දය පාවිච්චි කළා කාන්තාවක් බලයට ගන්න කටයුතු කරන්න කියන ඉල්ලීම ඇයගේ ප්‍රචාරක මාධ්‍ය තුලින් දිගින් දිගටම මේ පණිවිඩය ලබා දීලා තියෙනවා. ඒ සඳහා ඇය ඇමරිකාවේ සුපිරිතරු මේකට භාවිතා කරලා තිබුණා. විශේෂයෙන්ම මේ ඔස්කා සම්මානලාභී ජූලියා රොබර්ට්ස් වගේ නිලියන් පාවිච්චි කළා මේ පණිවිඩය දෙන්න උත්සාහ කළා. ඒ එක්කම ඕප්‍රා වින්ෆ්රි වගේ අයත් එක්කම ලේඩි ගගා ඒ වගේ අති අති දැවැන්ත තරු කමලා හැරිස්ගේ මේ ඡන්ද ව්‍යාපාරයට ඇවිල්ලා උත්සාහ කරා කාන්තාවන්ගේ ඡන්දය ඇයට ලබා ගන්නට. නමුත් මැතිවරණ ප්‍රතිඵලයේ බොහොම පැහැදිලිවම දැන් පෙනී යන කාරණාව තමයි ඇයට ජෝ බයිඩන්ටත් වඩා අඩු කාන්තා ප්‍රතිශතයක් තමයි ඇයට අවසානයේදී ඡන්දය දීලා තියෙන්නේ. ඉතින් කාන්තාවන්ගේ ඡන්දය ලබා ගැනීමට ඇය වැඩි බලාපොරොත්තුෙන් හිටියට ඒ බලාපොරොත්තු සම්පූර්ණ නොවිච්ච බව තමයි මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ.
දැන් අමල්, මේ ඇමරිකානු ඡන්ද ව්‍යාපාරයේ පුරාම කතාබහ වුණු ප්‍රධාන තවත් කාරණාවක් තමයි මේ ස්විං ස්ටේට්ස් හත, තීරණාත්මක ප්‍රාන්ත හත පිළිබඳව. ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, නෝත් කැරලිනා, පෙන්සිල්වේනියා, ඒ වගේම විස්කොන්සින් කියන මේ ප්‍රාන්ත හත ඉතාමත්ම තීරණාත්මක ප්‍රාන්ත හතක් විදිහට තමයි ඡන්ද ව්‍යාපාරයේ පුරාම සාකච්ඡාවට බඳුන්ුනේ. මේ ප්‍රාන්ත හතෙහි ට්‍රම්ප්ට සිදුවුණු වෙනස්කම් මොනවද?
දිලුක්ෂි, ගියසරේ මැතිවරණයේදී ජෝ බයිඩන් මේ ප්‍රාන්ත හතම ජයග්‍රහණය කළ තිබුණා. ඉතින් මේ ප්‍රාන්ත හඳුන්වන්නේ ස්විං ස්ටේට්ස් කියලා හඳුන්වන්නේ මේ ප්‍රාන්ත සාමාන්‍යයෙන් ඉදිරියේදී බලය ලබා ගන්නා පක්ෂය දිසාවට දෝලණය වෙන ප්‍රාන්ත හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඒක තමයි මේක ස්විං ස්ටේට් කියලා හඳුන්වන්නේ. ඉතින් මේ අපේක්ෂකයන් දෙදෙනම බොහොම දැඩි පරිශ්‍රමයක් දරලා තිබුණා මේ ප්‍රාන්ත හතේ ජයග්‍රහණය අත්පත් කරගන්න. උදාහරණයක් හැටියට අපි ගත්තොත් වැඩිම නියෝජිත ආසන ප්‍රමාණයක් තියෙන පෙන්සිල්වේනියා ප්‍රාන්තේ, ඒ ප්‍රාන්තේ මේ අපේක්ෂකයන් දෙදෙනම අවසාන දිනේදී මැතිවරණ රැලි හතර බැගින් ආමන්ත්‍රණය කළා තිබුණා. ඉතින් ඒකෙන් අපිට පෙනියන කොතරම් වැදගත්ද මේවා කියලා. නමුත් මේ ප්‍රාන්ත හතම ජයග්‍රහණය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී සමත් වුණා. දැන් ජනමත විමසුම් වලදී දිගින් දිගටම සඳහන් කරේ මේ ප්‍රාන්ත හතේ ජනමත විමසුම් වලින් ඔවුන්ට තේරුම් ගියේ කියලා මේ අපේක්ෂකයන් දෙදෙනම කරට කර ඉන්නවා. බොහෝ ස්ථානවල කමලා හැරිස් 1%ක් විතර ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. නමුත් මේවා වල තියෙන අපි කියනවා මේ මාජින් ඔෆ් එරර්, එහෙම නැත්නම් නිවැරදිභාවය පිළිබඳ අපි සලකලා බැලුවොත් තියෙන දෝෂය 2%ක 3% වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා නිශ්චිත වශයෙන්ම ඒකටත් අපි ඉඩක් තිබ්බහම කවුද හරියටම දිරන්නේ කියලා කියන්න බැරි තත්වයක් කියලා තමයි මුලින් මේ ජනමත විමසුම් වලින් පෙනුනේ. නමුත් ප්‍රතිඵලය ආවම බොහොම පැහැදිලි, ඩොනල්ඩ් ට්‍රම්ප් කවුරුත් නොහිතපු විදියට ඉතාමත් හොඳට මේ ප්‍රාන්ත හතම දිනලා තියෙනවා. ඉතින් සමස්තයක් හැටියට ගත්තොත් ඔහු රටේ මුළු ඡන්ද වලින් 51%කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඒකම කමලා හැරිස්ට පුළුවන් වෙලා තියෙන හැකි උනේ ඡන්ද 47%ක් ලබා ගන්න. ඉතින් අර ජනමත විමසුම් වලින් කිව්වේ ඉතාමත්ම කරට කර කියලා. නමුත් ඔහු බොහොම පැහැදිලි ජයග්‍රහණයක් වෙහිදී අත්පත් කරගෙන තියෙනවා.
ඔව්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ යළි ආගමනයත් ටිකක් වාර්තාවක්, සුවිශේෂී සිදුවීමක් විදිහට ජනමාධ්‍ය හරහා කතාබහ වෙනවා අපි දැක්කා. විශේෂයෙන්ම වාර දෙකම ජයග්‍රහණය කරන්නට නොහැකි වුණු එක් වාරයක් පමණක් පාලනයේ ඉඳලා පරාජයට පත් වෙලා යළිත් වතාවක් ජනාධිපති තනතුරට පත් වුණු ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ දෙවැන්නා බවට පත්වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. වසර 130කට ඉතර වගේ පස්සේ තමයි ඔහු මේ වාර්තාව පිහිටවන්නට සමත් වෙන්නේ. ඒකත් විශේෂත්වයක්. මේ විදිහට මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යළි ආගමනය මේ වෙනකොට ලෝකයේ ප්‍රබලතම කාරණා බවට පත් වෙලා තියෙන ලෝක සාමය පිළිබඳව, මේ වෙනකොට පවතින යුද්ධ පිළිබඳව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හැසිරීම කොයි වගේ වෙයිද කියලා යම් යම් උපකල්පනවලට එමින් පවතින දේශපාලන විචාරකයන් විසින්, විශේෂයෙන්ම ජයග්‍රහණයේ සනිටුහන් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරපු ප්‍රකාශත්මයට බලපෑවා. අමල්, මම දැනගන්න කැමතියි ඩොනල්ඩ් ට්‍රම්ප් කොයි විදිහේ ලෝක බලවතෙක් වේවිද මෙවර ආගමනයත් සමග?
ඔව් මෙතන දිල්රුක්ෂි ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් බලයට එමත් එක්කම යුරෝපයට යම් කිසි කැළඹිල්ලක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ෆ්‍රන්සය සහ ජර්මනිය, ෆ්‍රන්ස ජනාධිපති මේ වෙනකොට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනයත් එක්කලා යුරෝපයට නැවත තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සලකා බලන්නට සිද්ධ වෙයි කියලා. මොකද මීට කලින් වාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙලා ඉන්නකොට ඔහු බොහොම දැඩි ලෙස නේටෝ සංවිධානයේ විවේචනය කළ තිබුණා. විශේෂයෙන්ම යුරෝපා රටවල් මේ නේටෝ සංවිධානයට අවශ්‍ය ප්‍රමාණයට මුදල් යොදවන්නේ නැහැ කියන චෝදනාව ඔහු එල්ල කළ තිබුණා. යුරෝපයේ ආරක්ෂාව වෙනුවෙන් යුරෝපය මුදල් යොදවිය යුතුයි, ඒක ඇමරිකාවේ වගකීම නොවේ කියලා ඔහු එක් අවස්ථාවකදී නේටෝ සංවිධානයෙන් ඉවත් වෙන්නට පවා තර්ජනය කළ තිබුණා. ඉතින් ඒ නිසා තමයි මේ වෙනකොට ෆ්‍රන්සයත් ජර්මනියත් සඳහන් කළ තියෙන්නේ ඔවුන් නැවත සලකා බලන්නට සිද්ධ වෙයි කියලා. යුරෝපයේ ආරක්ෂාවත් මින් ඉදිරියට ඇමරිකාවේ සහය ඔවුන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන එක, ඇමරිකාව මත යැපෙන එක ඉදිරියටත් කරන්නට පුළුවන්ද කියලා නැවත සලකා බලන්නට වෙයි කියලා ෆ්‍රාන්ස් ජනාධිපතිවරයා සඳහන් කළා තියෙනවා. දැන් අපි බැලුවොත් යුක්රේන් යුද්ධය දිහා බැලුවොත් මේ ඇත්තටම යුද්ධය ඇතිවෙන්න ප්‍රධානම සාධකයක් වුණේ යුක්රේනය නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ ගන්න යනවයි කියන ඒ ආරංචිය අනුව තමයි රුසියාව යුක්රේනට විරුද්ධව යුද ප්‍රකාශ කළා. මේ යුද්ධය දැන් අවුරුද්දයකට වැඩි කාලයක් ඇදිගෙන යන්නේ. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතන නේටෝ සංවිධානය සම්බන්ධයෙන් ඔහුගේ තියෙන සම්පූර්ණ වෙනස් අදහසක්. ඉතින් ඒ අනුව ලෝක සාමයේ පැත්තෙන් බලපුවාම ඇමරිකාව දැනට මේ ලෝකයේ යුද්ධයන් වලට යොමු වෙලා අත යොමු කරලා ඒ තිමිනිච්ච තත්ත්වය, එහෙම නැත්නම් ලෝක සුපිරි බලවතා කියන තැනට ඇමරිකාව එන්න මීට කලින් අවස්ථාවලදී කටයුතු කළාට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයක් යටතේ ඒක ඒ ආකාරයෙන්ම වෙයිද කියන ප්‍රශ්නය මතුවලා තියෙනවා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩි අවධානයක් යොමුලා තියෙන්නේ තමන්ගේ දේශීය ප්‍රශ්න සහ දේශීය අර්බුද විසඳීම සඳහා කටයුතු කරන්නට මිසක්ක ලෝකයේ අනෙකුත් රටවල් වලට ඇඟිලි ගහලා ඒ කටයුතු වලට තමන්ගේ තියෙන මුදලත් කාලයත් වියදම් කිරීම නෙමෙයි ඔහුගේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ. ඒ එක්කම දිල්රුක්ෂ මේ මැද පෙරදිග සම්බන්ධනුත් අපි කතා කරොත් ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වැඩිපුරම ආධාර ලබා දෙන රට තමයි ඇමරිකාව. කලින් අවස්ථාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල් අග්‍රාමාත නෙටන්‍යාහුත් සමග ඉතාමත්ම කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබුණා. දැන් මේ යුද්ධය සම්බන්ධයෙන්ුත් ඔහු සඳහන් කළ තියෙන්නේ ඔහුට වැඩි හැකියාවක් තියෙනවායි කියලා නෙටන්‍යාහු අග්‍රාමාත්‍යවරයාට බලපෑමක් කරලා මේ යුද්ධයත් ඔහු දිවුරුම් දෙන්න කලින් අවසන් කිරීමේ හැකියාව ඔහුට තියෙනවායි කියන ප්‍රකාශය කරලා තියෙනවා. නමුත් ඔහුට ඒක කරන්න පුළුවන්ද කියන එක තමයි දැන් බොහෝ දෙනෙක් අවධානය යොමු කරලා තියෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් බවට පත්වුණේ ඇමරිකාව ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වෙච්ච යුද්ධයක් තියෙනවා නම් ඒවා නතර කිරීමට කටයුතු කරනවා, ඒවා නාස්තිකාර වියදමක්, ඒ වියදම් අඩු කරන්නට ඔහු කටයුතු කරනවා කියලා. ඒකම එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධයෙන් බැලුවත් අපි ලෝක සාමය එහෙම නැත්නම් ලෝක පරිසර විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම වගේ එවැනි කාරණා සම්බන්ධයෙන්ුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒවට යොමු නොවි වැඩිපුරම තමන්ගේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කරයි කියන බලාපොරොත්තුව, එහෙම නැත්නම් ඒ බිය තමයි බොහෝ අය ළඟ තියෙන්නේ. විශේෂයෙන්ම මේ පරිසරය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තව ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ඔහු දිගින් දිගටම ඛනිජ තෙල් කැණීම සඳහා ඇමරිකාව යොමු කරනවා කියලා. මොකද බයිඩන් ජනාධිපතිවරයා යටතේ ප්‍රවණතාවයක් තිබුණා තෙල් කැණීම නතර කරලා ඒ වෙනුවට පුනර්ජනනීය බලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නට. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ ප්‍රතිපත්තිය දැනටමත් විවේචනය කරලා ඒ වෙනුවට අඩු මිලකට බලශක්තිය ලබා ගැනීම සඳහා තෙල් උපයෝගී කරගන්නවා කියන කාරණාව මත ඔහු යැපෙන බව පෙනී යනවා දිල්රුක්ෂ.
හොඳයි, අපි අද ලොව වටා විදේශ නීති සමාලෝචනය වෙන් කළේ සමස්ත ලෝකීයම අවධානයට ලක්වුණු මේ සතියේ බොහෝ දෙනෙක් කතාබහ කරන, තාමත් කතාබහ කරමින් සිටින ඇමරිකානු ඡන්ද ප්‍රතිඵලය සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැවත ආගමනය පිළිබඳව. එමගින් ඇමරිකානු මේ ඡන්ද ප්‍රතිඵලයෙන් කුමක්ද ලෝකයට කියන්නේ කියන කාරණය පිළිබඳව පසුබිම් තොරතුරුත් එක්ක මදක් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම. ඉතින් සුපුරුදු විදිහට ප්‍රංශ ප්‍රවෘත්තිසේවෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අපිත් එක්ක සම්බන්ධ වුණේ මේ සාකච්ඡාවට. අමල් බොහොම ස්තුතියි. අපි එහෙමනම් ලබන සතිය සිකුරාදාත් යලිත් හමුවෙමු. අයිබෝවන්.
අයිබෝවන් දිලිෂු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.